හිත නිවන හෙවන හිත හදාගන්නට විරතරන ඔබට සිරස ගුවනේ ඉදිවන හිත නිවන හෙවන අදත් නා වූන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් වැඩසටහන අසන ඔබට අසා දැනගත යුතු ප්‍රශ්න 0112848888 අංකයට යොමු කරන්න.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද භාවනා ක්‍රමයන් සම්බන්ධව මේ පින්වතුන් ඉදිරිපත් කරලා තියෙන භාවනා ගැටලු කීපයක් මේ අවස්ථාවේදී සාකච්ඡා කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දේශනාවන් හා සම්බන්ධ එවැගේම භාවනා යෝගයෙන්ට ප්‍රයෝජනවත් භාවනා ගැටලු වශයෙන් අපේ තොරාගත් ගැටලු කීපයක් අද දවසේ මේ සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා. පළමු ගැටලුව, ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාවක් පය භාගයක් පමණ වැඩීමේදී සිත සමාධිගත නොවුවද ඒ තුලින් යම් කුසලයක් අත්පත් වේද? තාවටනා ප්‍රශ්නයක්. සමහර විටනවා දැන් භාවනා කළා නිකම් මහන්සුණා විතරයි, කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ කියලා හිතන්න පුළුවන්. එහෙම නැහැ පින්වතුනේ. භාවනා වෙනුවෙන් අපි සුළුවෙන් හරි මහන්සි වුණා නම් ඒ මහන්සි වීම අතිවිශාල ප්‍රබල කුසලයක් බවට පත් වෙනවා. භාවනාමය කුසලයේ හරහා අතිවිශාල කුසල ශක්තියක් ගොඩනගෙනවා. අපේ ජීවිතයට බලපාන, ජීවිතයට උපකාරක හොඳ කර්ම ශක්තියක් නිර්මාණය වෙනවා මේ භාවනා වෙනුවෙන් මහන්සි වීම පමණක්. සමාධියක් උපදවා ගත්තොත් ඊට වඩා ප්‍රබලයි. සමාධිය නැතුව නමුත් අපි වාඩි වෙලා පරියන්ක නිකන් හිටියා, ඒත් භාවනා වෙනුවෙන් අපි හිටියේ. ඒ නිසා ඒ කුසලයක් අපේ චේතනාව බලන්න මොකද්ද කියලා. කුසලය හෝ අකුසලය කරන්නේ චේතනාව. එතන අපේ චේතනාව හිත එකඟ භාවයට පච්චර ගන්න ඕනේ, හිත තැම්පච්චර ගන්න ඕනේ, භාවනා දියුණු කරන්න ඕනේ, නිවන් අවබෝධ කරගන්න ඕනේ. මේ වගේ චේතනාවකින් අපි වාඩිලා හිටියේ. අන්න ඒ වාඩි වෙලා හිටපු චේතනාව පින්වතුනේ අපේ කර්මයේ බවට හැතෙනවා. ඒ චේතනාව අපේ කුසලයේ බවට හැරෙනවා. ඒ නිසා භාවනා වෙනුවෙන් නිකං වාඩිලා හිටියත් සමාධියක් නැතත් ප්‍රතිපලයක් නැතත් කුසලයක් තියෙනවා. ඉතින් ඒකම අපි වීරියවන්තව හිටියා පය භාගයක් හමාරක්. එහෙම හිටියා නම් පින්වතුනේ වීරිය පාරමිතාවකුත් පිරෙනවා. ඒකම අපේ භාවනා කරනවාමයි දියුණුවක් තිබුණත් නැතත් කරනවාමයි කියලා අපේ භාවනාව කරගෙන ගියා. ඒ නිසා අපේ අදිෂ්ඨාන පාරමිතාවත් පිරෙනවා. ඒකම අපි පින්වතුනේ දැන් භාවනා කරන කියන සත්‍ය වචනේ අපි ඉෂ්ට කළා, සත්‍ය පාරමිතාවත් පිරෙනවා. මේ වාගේ පාරමී බොහෝමයක් පිරෙන ඉතාම වටිනා අවස්ථාවක් තමයි මේ භාවනාමය කුසලය. සමාධියක් ලැබුණා හෝ වේවා, නැතුවා හෝ වේවා, ඒ වගේම භාවනාවේ මොනම හෝ දියුණුවක් ලැබුණා හෝ නොවේවා, නැතුවා හෝ වේවා, අනිවාර්යයෙන්ම ඉතා ප්‍රබල කුසල් ප්‍රමාණයක් ජීවිතයට එක්හව වෙනවා. ඒ බව තේරුම් කරගන්න ආනාපානය අනිමිත්ත තුඤ්ඤත ආවිත ඉදිරියට යන්නේ කෙසේද? මේ වචනයෙන් විස්තර කර නොහැක. හෝ දැන් එතනදී මේ ආනාපානේ භාවනාවේදී මේ අනිමිත්ත ශුඤ්ඤත කියන කතාවන් අපි භාවිතා කරනවා අඩුයි. ඒ ගොඩාක් දුරට ඒක සමහර ස්වාමීන් වහන්සේලා කියනවා ඇති. නමුත් මේක අපි ගොඩාක් දුරට භාවිතා කරන්නේ විපස්සනා භාවනාවේදී. ආනාපාන සති භාවනාවේදී මං හිතනවා භාවනා කරන යෝගීන් වහන්සේට අත්දැකීම වෙන්න ඕනේ මේ හිත නිකන් කය අතුරුදහන් වෙලා වගේ ගිහිල්ලා එතකොට අහසට ගියා වගේ වෙලා විවෘත වෙලා වගේ නවස්තා වෙන්නට ඇති. ඒක අනිමිත්ත ශුඤ්‍යත නෙමෙයි, ඒ භාවනාව සමාධි ලක්ෂණයක්. ඒ සමාධි ලක්ෂණ වෙලාවේදීත් අපි අර කලින් කරගෙන ආපු විදිහට භාවනා කරගන්නට ඕනේ. ඒ වෙලාවේ මනස ආලෝකමන්ත නම් ඒ ආලෝකමන්ත කියන ස්වභාවයට මනසිත පිහිටුවා ගන්නවා. ඒ වගේ මේ හිතේ පස්සද්ධිය, ඒ වගේම ඒ හිතේ සැහැල්ලු බව හොඳට පිහිටලා තියෙනවා. සමාධි ආලෝකමන්ත බව හොඳට තියෙනවා. කය හැම අතුරුදහන් වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙමනම් ඒ ආලෝකය තුල හිත පිහිටවලා හිත සමාධි කරන්න ඕනේ. සමාධි කරනකොට ඒ ආලෝකයට හිත ගිලා බහගෙන ආලෝකයේ ඇතුලේ හිත සමාධිය වාසය කරනවා. ඒකට කියනවා අර්පණා සමාධියයි කියලා. ඉතින් ධ්‍යාන සමාධියයි කියලා. අන්න ඒ විදිහට ඒක දිගට හුරු කරන්න ඕනේ. ඒකෙන් තමන්ට තමන්ගේ ස්වභාවය තහවුරු කරගන්න ගුරු උපදේශයක් ලබා ගන්න. ඒ උපදේශ ලබාගෙන ඉන් අනතුරුව සමාධි හොඳට ආලෝකයක් තියෙනවා නම් හොඳට කාය පස්සද්ධිය තියෙනවා නම් ඒ වගේම හිත එකඟ භාවය හොඳට පිහිටනවා නම් අර ආලෝකය තුල හිත පිහිටවලා සමාධියේ ගැඹුරට සමාධි මතු කරගන්න ක්‍රම ගුරු ස්වාමීන් වහන්සේ නමකගෙන් හෝ අධ්‍යක්ෂින් තියෙන කෙනෙකුගෙන් ලබාගෙන ගැඹුරු සමාධි මතු කරගන්න උත්සාහවත් වෙන්න. ඊළඟට ප්‍රශ්නය බුදු ගුණ බලය සමග විශ්ව ශක්තියේ බලයෙන් කොරෝනා රෝගීන්ට සිදුවන බලපෑම කුමක්ද? පින්වතුනේ බුදු ගුණ බලය විශ්ව ශක්තිය කියලා කියන එක අමුතු එකක් නෙමෙයි. බුදුරජාන් වහන්සේගේ ශක්තියම තමයි විශ්ව ශක්තියක් වශයෙන් උත් මේ ලෝකයට පිහිටන්නේ. ඒතර ස්වභාව ධර්ම කියලා අපි දන්නවනේ. ස්වභාව ධර්ම තමයි බුදු ධර්ම කියලා කියන්නේ. ඒතර බුදු ධර්මයි ස්වභාව ධර්මයි ගත්තාම මේ දෙක අතර ලකෝ පරාසයක් නැහැ. බුදුරජාන් වහන්සේත් ස්වභාව ධර්මට අනුයාත කෙනෙක්. ස්වභාව ධර්ම හැම වෙලේම උත්සාහවත් වෙන්නේ ස්වභාව ධර්මට අනුව කටයුතු කරන අයට ස්වභාවයෙන් ආරක්ෂා කරගන්න. බුදු ධර්ම කියන එකිනොත් සිද්ධ වෙන්නේ ඒ දෙයමයි. බුදුරජාන් වහන්සේ අනුව කටයුතු කරනකොට ස්වභාව ධර්මට අනුයාත වෙනවා. ඒ එක්කම ඒ අයගේ ජීවිතවල හොඳට කුසල් ටිකක් පෝෂණය වෙනවා. ඒ හරහත් ඒ ජීවිතය තුළින් ස්වභාව ධර්මට අනුයාත බව නිසා ආරක්ෂාවක් සැලසෙනවා. එනිසා මේ විශ්ව ශක්තිය කියන එක ගත්තාම බුද්ධ ශක්තිය වශයෙන් අපිට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපි දන්නවා ඔය රතන සූත්‍රාන්ත ආදී දේශනාවන් කරනකොට කෝටියක් සක්වල දක්වාම පැතුරුණයි කියලා කියන ඔය ශක්තිය. ඒ බුද්ධ ශක්තිය. ඉතින් ඒ වගේ ඒ බුද්ධ ශක්තිය කියලා කියන්නේ උන්වහන්සේගේ එතකොට ඒ ඇති වුණා ඕ තමන්ගේ මෛත්‍රී චේතනාවත් ඒ වගේ විශ්චයට හිතකර චේතනාවනුත් ප්‍රමාණයක්. එතන මේ ලෝකයට හිතකර තරංග විශේෂ තියෙනවා, අහිතකර තරංග විශේෂ තියෙනවා. ඒ බෙදුම හැම තැනම තියෙනවා පින්වතුනි. මේ බෙදුම අපි ගත්තොත් ජීවිතය ගත්තොත් ධනාත්මක ශක්තිය කියලා එකක් තියෙනවා, ඍණාත්මක ශක්තිය කියලා එකක් තියෙනවා. ඒ වගේම තවත් ගත්තොත් හොඳ ශක්තිය කියලා එකක් තියෙනවා, නරක ශක්තිය කියලා එකක් තියෙනවා. ඒ වගේම හොඳ කර්මය කියලා එකක් තියෙනවා, නරක කර්මය කියලා එකක් තියෙනවා. අන්න ඒ වගේ මේ ශක්ති විශේෂ වර්ග දෙකයි තියෙන්නේ ලෝකේ. ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි තියෙන්නේ. ජීවිතයකට ප්‍රයෝජනවත් ශක්ති විශේෂය, ප්‍රයෝජනවත් නැති ශක්ති විශේෂය. ඉතින් අන්න ඒ ප්‍රයෝජනවත් නැති ශක්ති විශේෂය යම් කෙනෙකුගේ හැදෙනවා නම් ඒකට අපි බුද්ධ වචනයෙන් බෞද්ධ වචනයෙන් අපි කියනවා අකුසලය කියලා. නමුත් අපේ සාමාන්‍යයෙන් ව්‍යවහාර වචනයකින් සාමාන්‍ය ලෞකික අපේ මේ හඳුන්වීමෙන් කියනවා ඍණාත්මක ශක්තිය, හානිකර ශක්තිය. ඒ වගේම කර්මයේ වශයෙන් ගත්තොත් අපි කියනවා දුබල කර්මය කියලා. ඒකම අපේ ලෝකයට හිතකර ශක්තිය වශයෙන් ගත්තොත් අපි කියනවා බෞද්ධ වචනයෙන් අපි කියනවා කුසල ශක්තිය කියලා. ඒකම අපි කියනවා මේ හොඳ කුසල කර්මය කියලා කියනවා, විශ්ව ශක්තිය කියලා කියනවා, ධනාත්මක ශක්තිය කියලා කියනවා. මෙන්න මේ ශක්තිය දෙක තමයි තීන්දුව කරන්නේ ඒ පිරිසට ජීවිතවලට බලපාන බලපෑම්. එතකොට දැන් අපි ගත්තොත් දැන් බලන්න මේ වලාකුළු තියෙනවනේ. වලාකුළු වල තියෙන ආරෝපිත වර්ග. අපි දන්නේ නැහැනේ මේකේ තියෙන ධනාරෝපිත ඍණාරෝපිත කියලා. නමුත් මේ දෙක එකව වෙනකොට මොකද වෙන්නේ? විශාල ඝට්ටනයක් වෙනවා. විශාල ගින්නක් විනාශයක් හට ගන්නවා. අනේ ඒ වගේ අපිට පේන්නේ නැති ශක්ති විශේෂයක් අපේ ජීවිතවලට ගොඩනගෙනවා. ධන ආරෝපිත ශක්තිය සහ ඍණ ආරෝපිත ශක්තිය කියලා අපිට පේන්නේ නැති ශක්ති විශේෂයක් ජීවිතවල ගොඩනගෙනවා. අපි උදාහරණයක් ගමු. අපේ රටේ අපි කවුරුත් එක්කව වෙලා වැඩි වැඩියෙන් අපි ප්‍රාණඝාතය කරනවා. අකුසලය යන් යන් අකුසල් වල වැඩියෙන් යෙදෙනවා. අදත්තා දානි, කාමච්ඡාචාරය, මුසාවාස කීම, සුරාපානය කරනකොට මගෙත් ඒ ඍණාත්මක ශක්තිය, එහෙම නැත්නම් විශ්වයට හානිකර ශක්තිය ගොඩනගෙනවා. තව කෙනෙකුගෙත් ඒ ශක්තිය ගොඩනගෙනවා. රටේම ගත්තොත් රටේ මේ ශක්තිය ගොඩනගිලා. එතකොට මේ අපේ රටේ කාටත් මේක විපාකයක් ලබන්න වෙනවා. මොකද අපේ හරියට අර හින ආරෝපිත වලාකුලක් මෙතෙන් දාවා වගේ අපේ මේ ආරෝපිත ප්‍රමාණය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අපි කියනවා අකුසල ප්‍රමාණය වැඩි වෙලා වැඩි වුණාම අපි කාටත් මේක විපාකයක් ලබන්න සිද්ධ වෙනවා ඒ අර අප කාගෙත් ඇති වුණා වූ අකුසල වල ස්වභාවය අපේ නොදන්න අපි හිතන්නේ නැතුව අපි රැස් කරගත්ත වූ අකුසලය තව රටක් තියෙනවා ඒ රටේ අපි හිටමු ඒ අය පුළුවන් තරම් හොඳ දේවල් කරනවා සත්ව හිංසනයක් නැහැ ඒ වගේම අනුන්ට හානි කර දේවල් කරන්නේ නැහැ ප්‍රාණඝාතය අඩුයි අදත්තා දානය කාමීච්ඡාචාරය මුසාවස් කීම සුරාපානි මේ වගේ පුළුවන් තරම් අඩුයි වැඩි ප්‍රමාණයක් ජනතාව මේ වගේ අත මෙදලා වාසය කරන්නේ ඉතින් ඒ පිරිසල අර තමන්ගේ ජීවිතේ ධනාත්මක ශක්තිය පෝෂණය වෙනවා ජීවිතයේ හොඳ දේවල් නිසා ධනාත්මක ශක්තිය පෝෂණය වෙනවා ඒකම අපි කියනවා කුසල කර්මයන්ගෙන් පෝෂණය වෙනවා ඒ කුසල කර්ම නිසාම හොඳ රටක් නිර්මාණය වෙනවා ඒ රටේම ඒ කට්ටියගේ ඒ කාගෙත් කුසලය නිසාම හොඳ නායකයෝ බිහි වෙනවා ඒ කාගෙත් කුසලය නිසාම රටේ හොඳ පරිපාලනයක් සකස් වෙනවා මේව එන විවසනයි ඉතා ඉක්මනින් අයින් කරගන්න පුළුවන් ශක්තියක් ගොඩනගෙනවා ත්‍රේ අර ධන ආරෝපිත ප්‍රමාණයන්ගේ ශක්තිය වැඩිකම ඒකට තමයි මේ විශ්ව ශක්තිය කියලා කියන්නේ ඒ විශ්ව ශක්තිය තුල තියෙන ධන ශක්තිය ධනාත්මක ශක්තිය ඊටාම පහසෙන් දිනු කර ගන්න පුළුවන් මාර්ගය තමයි නිවැරදිව දිනු කරන්න පුළුවන් මාර්ගය තමයි බුදුදහම කියලා කියන්නේ මේ කෙනෙක් හිතන්න පුළුවන් මේ බුදුදහම කියන එක මේ ආගමක් වශයෙන් ඇත්තටම පින්වත්නි ආගමකුත් වෙනවා විශේෂයෙන්ම දර්ශනයකුත් වෙනවා ඕනෑම කෙනෙකුට වටහා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ කියන දේ ස්වභාව ධර්මට අනුයාත දෙයක් වෙයි මේ කියන්නේ දැන් ප්‍රාණඝාතයක් කළාම ඒකේ විපාක වාරය තමන්ට හානි කර විපාකයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා එපායි කරන්න. ඒක හොඳ දෙයක්. මේ ස්වභාව ධර්මයට උපකාර දෙන්නේ. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ මේ පෙන්වම් කරන්නේ ස්වභාව ධර්මත් එක්ක කටයුතු කරන ස්වභාව ධර්මෙන් හානි කර විපාකව නැති කරන ස්වභාව ධර්මෙන් පවා හොඳ විපාක ලබා දෙන මාර්ගයක් වෙයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වම් කරන්නේ. එනිසා පුළුවන්තරම් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වම් කරන මාර්ගය අනුගමනය කරන්ඩ ස්වභාව ධාමයේ ශක්තියත් ලැබෙනවා විශ්ව ශක්තියත් ලැබෙනවා හේහරහා අපේ ජීවිතවලට මේ කොරෝනාවෙන් පමණක් නෙමෙයි තව දේවල් වලින් ආරක්ෂාවක් ලැබෙනවා වර්තමානයේ අපිට තියෙන මේ කොරෝනාව නමුත් අනාගතයේ පින්වතුන්නේ ඊට වඩා දේවල් අපිට ලැබෙනවා ඒ තව තව එක එක වෛරස් වර්ග එන්න පුළුවන් තව තව දේවල් දෙන්න පුළුවන් හානිකර දේවල් දෙන්න පුළුවන් ඒ හැම එකකින්ම ජය ගන්න පුළුවන් ශක්තියක් අපිට හදා ගන්න උපකාර වෙනවා මේ බුදුදහම කියන එක. ඒ නිසා බුදුදහම හරි ආකාරයෙන් අනුගමනය කරනකොට තමන්ගේ ජීවිතයේ හොඳ කුසල ශක්තියක් හැදෙනවා හොඳ පාරමී ශක්තියක් හැදෙනවා හොඳ කර්ම ශක්තියක් හැදෙනවා ඒකම හොඳ ධනාත්මක ශක්තියක් හැදෙනවා. දැන් අපේ ජීවිතයක ඍණාත්මක ශක්තිය ප්‍රබල වෙන්න විපාක වාර පහසු වෙනවා ධනාත්මක ශක්තිය ප්‍රබල වෙන්න විපාක වාර අපහසු වෙනවා විපාක වාර ආවතිතා ඉක්මනින් ජය ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඒ නිසායි අපිට මේ බුදුදහමේ වටිනාකම හැම වෙලේම පුළුවන් තරම් බුදුදහම අනුගමනය කරන්න බුද්ධ කියන වචනේ හරි භාවිතා කරන්න වෙන භාවනාවක් ලොකුවට කරන්න බැරි නම් බුද්ධ කියන වචනේ නැත්නම් බුදුගුණ නාමය මේ වගේ වචනයක් හරි භාවිතා කරන් ජීවිතයක විශාල ධනාත්මක ශක්තියක් ගොඩනගෙනවා ජීවිතයක විශාල කුසල ශක්තියක් ගොඩනගෙනවා ඒ හරහා තමන්ට හැමතැනදීම ආරක්ෂාව සැලසෙනවා පමණක් නෙමෙයි ජීවිතයට බාධා වෙන්න තිබුණු බොහෝමයක් දෙකින් ජය ගන්න පුළුවන් ශක්තියක් ඒ හරහා ගොඩනගා ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඊළඟට ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව නිවැරදි කරන්නේ කෙසේද මේ සක්මන් භාවනාව කරනකොට පින්වතුනේ තමන් ඇවිදින්නේ කරන්නේ ඉස්සරෝම ඇවිදින ස්වභාවය එක පාරටම හිමීම කරන්න යන්න එපා. ඒතර මේකට වෙහෙස වෙනවා. ටිකක් සාමාන්‍යයෙන් චුට්ටක් තමන් වේගය ටිකක් අඩු කරගත්තට කමන්නේ නැහැ. එක්තරා වේගයක් තමන් තියාගන්න මුලදී. හිත එකඟ වෙන්නයි එකමෙන්ඩයි තමන් ඇවිදින වේගය අඩු කරගන්න. ඒ නිසා ඉස්සල්ලාම තමන් සාමාන්‍ය වේගයක් තියාගන්න සක්මන් කරන්ඩ ඒ වේගය හරහා ඇඟ පවත්වාගෙන යනවා ඇඟ ශරීරයට ඉරිජුව තියා ගන්නවා පුළුවන් තරම් අත් දෙක පහතර දා ගන්නවා ඉතින් ඒ පියවර සංඥාවක බක්මන් භවනාව කරනවා ඉතින් ඒ දෙේ ඒ මුල් ක්‍රමයක් තමයි පියවර සංඥාව පියවර සංඥාවේදී මුලින්ම ලේසිම තමයි වම දකුණ ගන්න එක. කුරු නැති කෙනෙකුට මුලින්ම ලේසි වම දකුණ. වම් පියවර දකුණ පියවර නැත්තම් වම දකුණ. ඒකේ වඩාම හොඳයි අර මනසිකාර්ය ගන්නවා මුලින්ම අග දක්වාම පියවර අවසන් වෙනකම් වම දකුණ වම දකුණ මේ විදිහට මනසිකාර්ය ගන්නවා මුලින්ම අග දක්වාම ඒ විදිහට ටික කාලයක් පොහුණු වෙනවා. ඉතින් මෙහෙම පොහුණු වෙලා ටිකක් හොඳට හිත එකඟ වෙනකොට ඊළඟට අපි පුරුදු වෙනවා මේ පියවර කොටස් දෙකකට ගන්නවා. එවම් පියවර අපි කොටස් දෙකකට ගන්නවා. දකුණු පියවරත් කොටස් දෙකකට ගන්නවා. පියවර ඔසවනකොට ඔසවනවා. ඊළඟට ගෙහින් තබනකොට තබනවා. මැද කොටස මුලදී අමතක කරනවා. ඊළඟට ඔසවනවා. ඊළඟට තබනවා. ඔසවනවා තබනවා. මේ ක්‍රමයට පුළුවන්. තව ටිකක් හොඳට ප්‍රගුණ වෙනකොට පුළුවන් වෙනවා ඔසවනවා යවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා. මේ පේවර කොටස් තුනකට කඩලා භවනා කරන්න පුළුවන්. තව සමාධි වෙනවා නම් තව එහාට ගෙනියන්න පුළුවන් හතරක් පහක් හයක් දක්වා විතර ගෙනියන්න පුළුවන් කොටස් වලට. නමුත් එච්චදොර යන්න හිතන්න එපා. අර කොටස් තුන හොඳට කරගන්න ඒ සෑහෙනවා පේවර සංඥාවෙන්. ඒ වගේම මේ ආනාපාන සති භාවනා වාගේ දෙයක් හුරු වෙච්ච කෙනෙකුට ආනාපාන සති භාවනාවක් කරන්න පුළුවන්. සක්මන් භාවනා කරන අතරේ ආනාපානච් කරන්න පුළුවන්. හුස්මක් ඇතුල් වෙනවා හුස්මක් පිට වෙනවා ඒක කර කර සක්මන් කරන්න පුළුවන්. බුදුගුණ භාවනාවන් පුරුදු කරනාට බුදුගුණ වඩන්නත් පුළුවන්. බුදුගුණ නමය හරි බුදුගුණ එකක් හෝ දෙකක් හෝ කිය කියා සක්මන් කරන්නත් පුළුවන්. මෛත්‍රී භාවනා පුරුදු කරනාට මෛත්‍රී වඩා සක්මන් කරන්නත් පුළුවන්. ඒ වගේම අට්ඨික භාවනා වාගේ පුරුදු අයට අට්ඨික භාවනාව හිතේ හිතා සක්මන් කරන්නත් පුළුවන්. ඒ වගේම කොටස් ද්වත්වින් සාකාර වාගේ පුරුදු අයට ඒ කොටස් කීපයක් හරි 32ම හරි අරමුණු කර කර සක්මන් කරගන්නත් පුළුවන්. තව ඉතින් මරණ සති භාවනා ආදී භාවනාව යොදා ගන්න පුළුවන්. තමන්ට පුරුදු අනුව යදා ගන්න පුළුවන්. ඉතින් සරලම ක්‍රමයේ තේරුම් කරගන්න පියවර සංඥාව කැමැති ක්‍රමයකින් සක්මන් භාවනාව කරගන්න. ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ හිතේ සිහිය වැඩි කර ගැනීම. සිහිය ශක්තිමන්ත වෙනකොට සමාධිය බේම හැදිලා එනවා. සිහිය වැඩි කර ගැනීමට පුළුවන් ආකාරයට සක්මන් භාවනාව යොදා ගන්න බලාපොරොත්තු වෙන්න. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංකය සහ සක්මන සාඹරව කරගන්නේ කෙසේද? දවසේ ඉරියව් පැවැත්ම පිළිබඳව වැදගත් වෙනවා. දැන් දිගට භවනා කරන කෙනෙක් නම් පරියංක පය වලට ආසන්න ප්‍රමාණයක් සක්මනත් යෙදෙනවා නම් හොඳයි. වීර්ය සාඹර භාවයට. දැන් අපි හිතමු දවසේ උදේ ඉඳන් රැ වෙනකම් භවනා කරන කෙනෙක් නම් අපේ පරියංක පය පහක් හයක් එක දිගට පවත්වනවා නම් කැඩි කැඩි හරි සක්මනොත් පිට හැය දෙකක් තුනක් හෝ යෙදෙනවා නම් හොඳයි. අර කායික අපහසුතා මගහැරලා යන්නත් ලේ ගමනාගමනයේ පහසුව පිණිසත් ඒ වගේම වීර්ය සාබර භාවයේ පිණිසත් ඒ සක්මන් භාවනාව ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඒ දවසේ ඉරියව් පැවැත්ම වැදගත් වෙනවා. හැබැයි අපි මෙහෙම හිතමු සමහර අය දවසේ වෙනත් කටයුතු බොහෝමයක් කරලා භාවනාවට එන්නේ රැකියා කරලා වෙහෙස වෙලා හට්ටමෙට ගිහලා එතන ඒරියා වලින් එන්න ඕන කොටස ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒක නැට පරියංක වැඩි කාලයක් හිටියට වරදක් නැහැ. සාබර බවක් අවශ්‍ය නැහැ. පරියංක පුළුවන් තරම් කාලයක් භාවනා වඩාගෙන යන්න පුළුවන්. මොකද දවල් කාලේ ඒ සක්මන් ආදී දේවල් වෙනත් ක්‍රමවලින් ලැබිලා තියෙන හින්දා. ඊළඟට ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ තීන මිද්දයට කළ යුත්තේ කුමක්ද? නිදිමත එනවා. කියන්නේ නිදිමත එනකොට මොකද්ද කරන්න ඕනේ කියන එක. නිදිමත එනකොට කළ යුතු ක්‍රම බොහෝමයක් තියෙනවා. ඉතින් ඒ අතර සරල ක්‍රමය තමයි මේ තමන්ගේ භවනා මනසිකාර්ය ටිකක් වේගවත් කරන එක. භවනා මනසිකාර්ය අපිටම දැන් අපේ දැන් සරල භවනා මනසිකාර්ය කරනකොට ඉබේ නින්දර වැටෙනවා. ආස්වාස ප්‍රාස්වාස මෙම කියනකොට නින්දර වැටෙනවා. අපිට වේගවත් කරනවා. ආස්වාස 1 1 1 1 ප්‍රාස්වාස 1 1 1 1 ට වේගවත් ගණනයක් හරි වේගවත් මානසිකාරයක් එක කරගෙන යනවා. අර එතකොට හිතට වැඩ වැඩිකම නිසා නිදිමත අඩු වෙලා යනවා. හිතට ටිකක් වේගෙන් වැඩ දෙනවා. වැඩ දීමේදී අර නිදිමත කඩා ගන්න පුළුවන්කමක් තියෙනවා. තව පුළුවන් ආනාපාන බණ්ඩකොට තම් බුද්ධෝ 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 මොනහරි දිගට මානසික කාර්යයක් දිගට පවත්වාගෙන යනවා. එහෙම දිගට යනකොට අර නිදිමත ගතිය අතුරු දහන් වෙලා හොඳට මනස අවදි ගතියක් එනවා. ඒ අවදි ගතිය ආවොත් තමයි භවනා හොඳට වැඩිලා යන්නේ. නිදිමත තීන මෙද්දේ තියෙද්දී මනස අවදි වෙලා එන්නේ නැහැ. භවනාවක් වැඩි දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා පළමුවෙන් භවනාවක් කළ යුත්තේ මනස අවදි කර ගන්නට ඕනේ. මේ තීන මෙද්දිය කඩා ගන්නට ඕනේ. හොඳට අවදි මනසකින් භවනා මානසිකාරය දකින්න පුළුවන් ගතියක් හදා ගන්නට ඕනේ. ඊළඟ ක්‍රමය තමයි අපිට වේදනාකාරයේ ඉරියවක වාඩි වෙනවා. අපේ පරියන්කෙන්න කොට පහසු වැඩි නම් හරියට ඇඟිලි තොඩෝලින් වාඩි වෙලා එතකොට අපි ඉන්නේ අන්න ඒ වාගේ වේදනාකාරයේ ඉරියවක වාඩි වෙනවා. එහෙම නැත්නම් කකුල් දෙක උඩ වාඩි වෙන ආකාරය আদি වේදනාකාරී පොන්චි වේ ඉරියව වලට හානි නොවන වේදනාකාරී ඉරියවක වාඩි වෙනවා. එතකොට මේ වේදනාව නිසා නිඳ යන්නේ වේදනාව නිසා කාය කැලින් තිනෝ ඒ හින්දාම භවනා මානසිකාර්ය පවත්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඊළඟ ක්‍රමය තමයි අපේ සක්මන් භවනාවක් දේවල් වලදී නිදිමත අඩු වෙනවා. ටිකක් සක්මන් භවනාවක් කරනවා. සක්මන් භවනා කරලා හොඳට හිත අවදි කරගෙන ඇවිල්ලා පරියන්ක වාඩිනෝ නිදිමත නැති වෙලා යනවා. ඉතින් මේ වාගේ ක්‍රම බොහෝමයක් තියෙනවා. තව ඉතින් ඒ නිදිමත හැදෙන්න කාරණාවක් ඉතින් නිදිමරල හැම තිබ්බොත් කොහොමත් ඒක නවත්ත ගන්න අමාරු වෙනවා. තව උනතුට ටිකක් ගන්න පුළුවන් රස්නේ පිටින්. ඒතර ඒකිනුත් නිදිමත තාවකාලික අඩු වෙලා යනවා. මේ වාගේ ක්‍රම වලින් ටිකක් නිදිමත ගතිය කඩා ගන්නවා. මරණ සති භාවනාවත්ක භාවනාවක් ඔය නිදිමත ගතිය කඩා ගන්න. ඒ වාගේ භාවනා ක්‍රම වලින් නිදිමත ගතිය කඩාගෙන ඊළඟට අපි එන්නට ඕනේ හොඳට මනස අවදි කරගෙන දිකයට කමටහන වඩන්න පුළුවන් ගති හදා ගන්නට බලාපොරොත්තු වෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සඳහන් කළ බුරුමයෙන් ශ්‍රී ලංකාවට භවනා ක්‍රම පෙරණි බව ඒ සඳහා ලබාගත හැකි මූලාශ්‍ර මොනවද? පැමිණි භවනා ක්‍රම වලදී නේද කොටසක් අඩුයි. මම හිතනවා මේ ප්‍රශ්නේ හඳන් බුරුමයෙන් පැමිණි භවනා ක්‍රම ඉතා පෙරණිව වෙන්න කියන අදහස වෙන්න ඇති. බුරුම රටේ විවිධාකාර භවනා ක්‍රම තියෙනවා. තේ හැම හේකෙම ඒ අය ගොඩාක් ಗುಣ දැකලා තියෙනවා භවනා වැඩිම. ඒ අතර ඉතින් අපේ අතිපූජනීය නා වූනේ හරිදම් මහස්වාමීන් ජන් වහන්සේ මුල් වෙලා ලංකාවට ඔය පා අව භවනා ක්‍රමය ලංකාවට අරගෙන ආවිල්ලා බොහෝ දෙනෙක් අනුගමනය කරනවා. ඒ පා අව භවනා ක්‍රමය ත්‍රිපිටක දහමට අනුයාතයි. ඒ වගේම ඒ භවනා ක්‍රමෙ මුල් අදියර තමයි මේ සීලය සම්බන්ධව හොඳට සීලය පිළිထාගෙනයි කටයුතු කරන්නේ. ඊළඟට දෙවෙනි අදියර තමයි සමාධිය හිත එකඟ භාවයක් මතයි විපස්සනා භවනා වඩන්න. තුන්වෙනි අදියර තමයි විපස්සනා භවනාවන් දිනු කිරීම. හරියට අපේ විසුද්ධි මාර්ගයේ පෙන්වුම් කරන ක්‍රම. ඊට බලන්න අපේ මේ විසුද්ධි මාර්ග වාගේ ග්‍රන්ථයන් දැන් අවුරුදු 2000කට ආසන්න කාලයකදී තමයි මෙවුවා මුද්‍රිත වුනේ. ඒ කාලයේ තිබුණු භවනා ක්‍රම හා සංසන්දනය වෙලා. ඉතින් ඒවා හා සම්බන්ධයි කියලා කියන්නේ අතීත භවනා ක්‍රම හා සම්බන්ධයි. ඉතින් අතීත භවනා ක්‍රමයන් හැම එකක්ම බුදුරජාන් වහන්සේගෙන් ඊළඟට රහතන් වහන්සේලාගෙන් පැවතුන ආපු භවනා ක්‍රමයන්. ඒ නිසා තේරුම් කරගන්න ඒ ඉපැරණි භවනා ක්‍රමයන් මේ අපේ ලංකාවෙත් ওই මහා විහාර වාගේ තැන්වල ඒ කාලේ හොඳට අනුගමනය කළා. ඒ විදිහටම මේ බුරුම වාගේ රටවල් වල බොහෝ දෙනෙක් අනුගමනය කරනවා. ශ්‍රී ලංකාවේ අප්‍රකටව බොහෝ දෙනෙක් ඒව අනුගමනය කරනවා. එනිසා ඒ කාරණාව කෙටියෙන් තේරුම් කරගන්න ඒ භවනා ක්‍රමයන් අනුපිළිවෙල තියෙනවා නම් ඒ පෙරණි භවනා ක්‍රමයක්. සීලය, සමාධිය, ප්‍රඥාව අනුපිළිවෙල තියෙනවා නම් ඒ පෙරණි භවනා ක්‍රමයක්. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස විසුද්ධි මාර්ගයේන කාරණා භාවනාට යොදා ගැනීමේදී ප්‍රායෝගිකව ක්‍රමවේදයේ කුමක්ද? විසුද්ධි මාර්ගයේ පෙන්වුම් කරන්නේ සීලය වඩන ආකාරය. තමන් පුළුවන් ආකාරයෙන් ශික්ෂාපද ටික සකස් කරගන්නවා, ශික්ෂාපද ටික ආරක්ෂා කරගන්නවා, පංචශීලය. එහෙම නැත්නම් අටසීල්, දසශීල් තමන් පුළුවන් සීලයට හිටක් ගන්නවා. ඒතර විසුද්ධි මාර්ගයේ පෙන්වා දෙන සීල විසුද්ධිය පරිපූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම සමාධි කොටස් වලදී තමන්ට භවනා මාර්ගයක් අනුගමනය කරනවා. එතකොට තමන්ට මේ සමාධි කොටස නැත්තම් චිත්ත විසුද්ධි කොටසත් පරිපූර්ණ කරගන්න පුළුවන්. විපස්සනා මාර්ගයන් අනුගමනය කරනවා. ඒවා මේ විසුද්ධි මාර්ගයත් පෙන්වන් කරනවා, ගුරු ස්වාමීන් වහන්සේලාත් පෙන්වන් කරන විපස්සනා මාර්ගය අනුගමනය කරනවා. ඒ හරහා තමන්ගේ නුවණ අවදි කරගන්නවා. ඒ විදිහට භවනා කරනවා නම් විසුද්ධි මාර්ගේ ක්‍රමයක් වෙනවා. භාග්‍යතුන් වහන්සේ උගන්වපු ක්‍රමයක් වෙනවා. ඒ වගේම නිවැරදි භවනා ක්‍රමයක් වෙනවා. නිවැරදිව නුවණ වැඩෙන මාර්ගයක් වෙනවා. ඒ නිසා මේ විසුද්ධි මාර්ගය කියන එක අමුතු එකක් නෙමෙයි, භාග්‍යතුන් වහන්සේ පෙන්වන් කරලා දුන්න දහම් මාර්ගයමයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සති සම්පජාඤ්ඤ යදී ඉරියාපත භාවනාව විස්තර කරලා දෙන්න. ඉරියාපත භාවනාව කියන්නේ පින්වතුනි, අපි ඉරියව් 91 සිහිය පිටනවා. එකත් භාවනා ක්‍රමයක්. හිටගෙන ඉන්නකොට අපි හිටගෙන ඉන්න බව, වාඩිනකොට වාඩින බව, නැගිටිනකොට නැගිටින බව, ඒ වගේ ඉස්සරහට යනකොට ඉස්සරහට යන බව, පිටිපස්සනකොට පිටිපස්සන යන බව, මේ අය කුසියේ දොරේ අතුපතු ගානකොට අතුපතු ගාන බව, මේ පිළිබඳව අපි සිහිය පිහිටවනවා. මේක අපිට ක්‍රම කීපයක් පුළුවන්. දැන් සිහිය පිහිටවලත් කරන්න පුළුවන්, සිහිය නැතුවත් කරන්න පුළුවන්. සිහිය නැතුව කරන එක අපි අතින් සාමාන්‍යයෙන් වෙනවා. නම් සිහිය පිහිටවන එක තමයි මේ ඉරියාපත සම්පජාන්නේ කියලා කියන්නේ. තේ හරහත් අපිට හිතේ සතිය පිහිටව ගන්න පුළුවන්, සමාධිය දිනු කර ගන්න පුළුවන්. ඒතරේ සම්පජාන්නේන් ඒකෙන්ම ප්‍රතිනිවන් දක් ගන්න බෑ. ඒ ඉරියාපත සම්පජාන්නේ හරහා සතිය ප්‍රබල වෙනවා, ඊළඟට සමාධිය ප්‍රබල වෙනවා. ඒක පරමාර්ථයට හැරෙන්න ඕනේ. යම් දවසක පරමාර්ථයට හැරුණාම ඒ පරමාර්ථය හරහා ත්‍රිලක්ෂණ අවබෝධ වෙනවා, අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ වෙනවා. ඒ හරහා පුළුවන් නිවන් දක් ගන්න. ඒ විදිහට මේ ඉරියාපත වල පුරුදු වෙන්න. දැන් වාහනයක් එලවනවා නම් වාහනේ එලවන බව කල්පනාවෙන් යනවා. වෙනත් කටයුත්තක් කරනවා නම් ඒ කටයුත්ත කරන බව කල්පනාවෙන් කරනවා. එකට කියනවා ඉරියාපත සම්පජන්නේ කියලා. හොඳයි, ඉතින් අපේ වැඩසටහන මේ නිමාවට පච්චර ගනිමු. අපි ඉතින් ආශිර්වාද කරනවා මේ පින්වත් සම දනාට මේ ජීවිත වාසනාවන්ත වේවා, උපනපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා, සෝසේ පාරමේ පුරා ගන්න, සෝසේ නිවන් ආબોධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනන්තේ. ධර්ම ශ්‍රවණය කළ කුසලයානුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා, පුනපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා, සෝසේ පාරමී පුරා ගන්න ලැබේවා, සෝසේ නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.